නැය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරණවනේ පවත්වන 180 වන භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපි ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදුසා. ඉතින් අදත් අපිට ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙන බව පේනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා.
අවසරයි ස්වාමින් වහන්ස. අද දින ප්‍රශ්න 7ක් ලැබිලා තියෙනවා භාවනාව සම්බන්ධ. එක ප්‍රශ්නයක් තියෙනවා ධර්ම දේශනාවේ වචන වල පැහැදිලි කිරීම.
හොඳයි.
පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා සක්මනේහි සිත නිරීක්ෂණය කර භාවනාවේ යෙදෙමි. ඊයේ දිනය හා අද නව අත්දැකීම් ලැබුවෙමි. එනම් මා තුල තිබූ සිත සක්මන් මළුවේ ඉදිරියේ දිස් වූවායයි හැඟේ. එය මා විසින් කළ දෙයක්ද සිදු වූ දෙයක්ද කිව නොහැක. මේ සිද්ධිය සිත නිරීක්ෂණයට පසු විය. ඊයේ සිට මේ ක්‍රමය අනුගමනය කරමි. එවිට සිත අරමුණු වලට හසු වෙන හැටි හොඳින් හඳුනා ගනිමි. මෙහිදීද අරමුණු විරහිත සිත ලදරුවෙකුගේ සිතක් මෙන් ඊටාම මිහිරි බවක් හැඟී යයි. ඊටා සරලව සැහැල්ලු බවකින් වීරිය අඩු කර සිත නිරීක්ෂණය කිරීම දිගටම සිදු විය. ඉදිරියට උපදෙස් පතමි. පරියංක භාවනා සක්මනේ ලද අත්දැකීම් සමගින් සිත දෙස බලා සිඳිමි. විටක පෙර මතු වූ කයේ ප්‍රාණය ඇති බවම තිබූ ලකුණු පහළ වෙයි. සිතුවිලිද පැමිණ බැහැර වෙයි. එවිට සැහැල්ලු සිතේ ස්වභාවය අත්විඳිමි. මෙම සිත අරමුණක් නැති වූද මද චංචල බවක් පෙනේ. නොඑක් වර්ණ රටා හැඩතල මවයි. මේවායේ විස්තර බැලීමට තරම් කාලයක් නොපමණ. එහි විස්තර බැලීමටද මා උනන්දු නොවේ. මේ අවස්ථාවේදී කය දෙස බැලුවොත් ජලාශයක් මත ඇති ඔරුවක පාරුවක සිටින බවක් දැනේ. එනම් කය අභ්‍යන්තරයේ චලනය වන බවත් එහෙත් සිත දෙස දිගින් දිගට බලා සිටිය හැකිය. වර එක මිහිරි කටුක සිතුවිලි ධාරා සිත පිරිමැද ඉවතට යයි. ඉදිරියට උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් සේවා.
මේ කාගෙද කියලා කියන්න පුළුවන්ද? හොඳයි, තේරුණා සන්න. මේ දිකට කරගෙන යන්න පුළුවන් තත්ත්වේ තියෙනවද දැන්?
අවසරයි.
හොඳයි, ඒ කියන්නේ සිතුවිලි යනවා, ඒවට අහු වෙන්නේ නැතුව බලන් ඉන්න පුළුවන්ද?
එහෙමයි සන්න. සිතුවිලි එනවා, එතකොට මේ මට හඳුනා ගන්න පහසුයි. මට අර මගේ ඇතුළේ තිබුණු සිත මීටර දෙකක් විතර සක්මන් පත්තේ මළුවේ ඉදිරියෙන් තියෙන බවක් හැඟෙනවා.
පොඩ්ඩ ඇතුළට ගන්න වෙනවා. ඇතරලා ගියොත් එහෙම.
මේ සම්හසේ මට ඊට පස්සේ පහසුවක් වගේ දැනුණා. එහෙම ඉදිරියෙන් තියෙන දිහා බලාගෙන ඉන්න එක. මං අර මුල් දවස්වල ටිකක් වීර්ය වැඩි කරා මේ සිත එකඟතාවයේ පවත්වා ගන්න. එතකොට මට දැනුණා මගේ S2 දෙවිල්ලක් සම්හස. එතකොට මේ මං කල්පනා S2 දෙවිල්ල එනකොට මං එහි පියවත් ගහලා නැතුව මේ
බලාගෙන
ඉන්න කරගන්න උත්සාහ කරා. ඊට පස්සේ ඒක වීරිය වැඩි වෙයි, අක හොඳ නැති වෙයි කියලා දැනෙනස මං බොහොම සරලව සිත දෙස බලා ඉඳ ගත්තා. ඊට පස්සේ මට අර පුංචි කාලේ මගේ පුංචි සිතේ ස්වභාවයක් මතුණා සවනස. මට ලොකු සතුටක් ඇති වුණා. අර දැන් වගේ සිතේ බර ගතියක් නෙමෙයි, බොහොම සැහැල්ලු ගතිය. ඉතින් මට ඊටසේ ඒ සිතට කැමැත්තක් ඇති වෙලා මම ඒ සිත පවත්වාගෙන ගියා. සක්මන අවසන් වෙනකන් සිතුවිලිත් වරින් වර ආවා, හඳුනගත්තා. එනසනස
ඒ පැත්තෙම තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි කොහොමත් ඒ කියන්නේ අපේ සංඥාවන්, ඒ කියන්නේ අපි එකතු කරගත්ත දේවල් ඔක්කොම හැලෙන මාර්ගයක් තමයි ඇත්තම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ මෙතන ඔය කියන්නේ අපි දැන් අපි වැඩිහිටි වෙනවත් එක්ක අපි හුඟාක් දේවල් අපේ ඇතුළට දාගන්නවානේ. අපි ඉස්කෝලේ ගිහිල්ලත් එකතු කරගන්නවා, අපේ ඥාතීන් හරහාත් එකතු කරගන්නවා, සමාජයේ හරහාත් එකතු කරගන්නවා. අර අපි ගාව තිබිච්ච බොහොම සරල ඒ මනුස්සකමේ අපි ඉන්නේ නැහැ. ඒ නුට අපි හරිම සංකීර්ණ සංඥා ගොඩක් පිරුරෝගත්ත හරිම සංකීර්ණ මානසික තත්ත්වයකට තමයි එන්නේ. ඉතින් ඒ හරහාම තියෙන ලොකු ආතතියකුත් ගොඩනැගෙනවා.
දැන්
විපස්සනාව හරහා මේ ඔක්කොම නිකන් සුද්ධ කරලා දානවා. සම්පූර්ණයෙන්ම එළියට හලලා දානවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ, ඒ කියන්නේ අපිට අපි තතු යම් කිසි දැනුමක් තිබුණා නම් ඒක සම්පූර්ණයෙන් මකා දැමිය යුතුයි කියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒවා ඕනනම් ගන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා.
ඒක විශ්වාස
තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල් නැත්නම් විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත දේවල් මොනවා හරි සමාජයේ ඉගෙන ගත්ත දේවල් ඒවා තියෙනවා. හැබැයි අපිට දැන් පුළුවන් මේ විපස්සනාව හරහා අපේ හිත පිරිසුදු වීම හරහා ඒවෙන් තොරව පවත්වන්නත් හැකියාවක් තියෙනවා.
එහෙමයි.
හැබැයි ගුමනානම් යම්සි අවස්ථාවකදී අපිටම මේ අපි ඉගෙන ගත්ත කියාගත් දේක් මතක් කරලා ඒකෙන් ප්‍රයෝජනයට ගන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව තියෙනකොට ඒක මතක් කරලත් එනවා. ඉතින් අර මේ ලෝක දෙකක් වගේ තමයි ඉතින් අන්තිමට තියෙන්නේ. ඉතින් මේ එක ලෝකයක් තියෙනවා කිසිම සත්‍ය පුජ්‍යලියෝ නැහැ කිසිම වැටකොටු මායින් මොකක්වත් නැහැ. ඉතින් සම්පූර්ණ නිදහස් ස්වභාවයක්
තියෙනවා.
තව ස්වභාවයක් තියෙනවා ඕනනම් අපිට ගිහිල්ලා අපේ රාජකාරී කරන තැන්වලයි අපේ ඥාතීන් අම්මල තාත්තලා දරු මුණුබුරෝ ඔක්කොමත් එක්ක ඒ ඉන්න සම්මුති ලෝකෙත් තියෙනවා. ඉතින් මේ ලෝක දෙකක් තමයි තියෙන්නේ. එතකොට මේ ලෝක දෙකේම ඉතින් දැන් ඒ කියන්නේ මේ ලෝකේ දැන් අලුත් ලෝ අලුතෙන් හම්බෙච්ච ලෝකේ ස්වභාවය අපේ අර සම්මුති ලෝකයට ඉතින් බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සම්මුති ලෝකේ ජීවත් වෙනකොට සෑහෙන්න ඒව හරහා පීඩාවටපත් වෙනවා. අරමුණු දෙඩිව ග්‍රහණය කරගන්නවා ලොකු ඒ කියන්නේ ආකර්ෂණයක් ග්‍රහණයක් බැඳීමක් සහිතව ඉතින් පෙළෙමින් තමයි ඉන්නේ. දැන් මෙතෙන්දී දැන් ටික ටික විපස්සනා වැඩෙන්න සම්මුති ලෝකේ ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි බොහොම يعني මධ්‍යස්ත බොහොම ටිකක් Taman වෙතටම නැඹුරු වෙලා නිකන් දැඩි ග්‍රහණයකින් තොරව උපාදාන නොකර ඉන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් ඒ පැත්තට තමයි ටික ටික යන්න තියෙන්නේ. දැන් ඔය එන தත්ත්වේ ටික ටික තව වර්ධනය වෙන්න ඉඩ හරින්න. පුළුවන් තරම් අර දැන් කරා වගේම හිත සැහැල්ලුවෙන්ම පවත්වන්න. ඒ කියන්නේ ඌමනාවෙන් මුකුත් හිතන්න යන්න එපා. ඒ කියන්නේ දැන් ඌමනාවෙන් හිතනවා කියන්නේ දැන් අපි ඉස්සර හිතන්න දැන් අපේ හිත නිකන් තියෙනකොට මොන මොන හරි හිත හිතා ඉන්න ස්වභාවයක් තියෙනවනේ. ඒ ගතිය පුළුවන් තරම් වළක ගන්න. අපි ඊයේ කතා කරේ අර ප්‍රපංච අඩු කරනවා කියලා. ඒ ගතිය පුළුවන් තරම් අඩු කරගන්න. හිත පුළුවන් තරම් විවේකයෙන් තියන්න. නිදහසේ තියන්න. ඒ නිදහසේ පැවැත්වීමෙන්මයි මේ தත්ත්වය තව වර්ධනය කරන්න තියෙන්නේ.
ඊට
මේ නිදහසේ පවතිනකොට ඔන්න ආයි කෙලස් එනවා. කෙලස් ආවම මොන හරි සිතුවිලි ටිකක් පහළ වෙනවා. ඒවා දැක දැක අතහරින්නේ තියෙන්නේ.
ඉදිරියෙන් තියෙන
එක ඒවා මගහැරලා යයි. ඒ කියන්නේ සිත ඉදිරියෙන් තියෙනවා ය නැත්නම් කය නිකන් කය ආශ්‍රිතව තියෙනවා ය ඔය වගේ නිකන් අපිට විවිධ විදිහට මේ தත්ත්වයේ අර්ථ දැක්වෙනවා. නමුත් ඒක ඊතරම්ම මේ කියන්නේ බේවිතු දෙයක් නෙමෙයි. කියන්නේ කොහොමත් සිත නිකන් ඉදිරියෙන් තියෙනවා කියන්නේ එතෙන්දී නිකන් ආලෝක සබයක් වගේ ඇවිල්ලා එහෙම සත්‍යයක් දැක්කේ නැත්නම්
එහෙම නේ සන්නස ම හැඩයක් මුකුත් නෑ නිකන් මං අර සිත ඇතුළේ නෙමෙයි දැන් අර මගේ S2 ඉදිරියෙන් වගේ තමයි
තමම මම යද්දී කොහොමත් හොඟා දැඩිව අපි ඉස්සරහට නාභිගත කළා වගේ තියන්න ගියොත් එහෙම එතන සමාධියක් හැදෙනවානේ. අපේ හිත අපි අවධානය යොමු කරන තැනට තමයි ඒක රාශී වෙන්නේ. දැන් අපි තමු කාය අනුපස්සනාව අපි කරනකොට අපි එතමු ධනහිසේ වේදනාවක් ඇවිල්ලා ධනහිස අපි අරමුණු කරගෙන භවනා වඩනවා. එතකොට අපේ මුළු සම්පූර්ණ මේ හිතේ ශක්තිය එතන තමයි තියෙන්නේ. අපිට තේරෙන්නේ ඔන්න හිත දැන් එතන තියෙනවා වගේ. ඔන්න ආනාපාන සතිය කරද්දී සම්පූර්ණ අපේ හිතේ ශක්තිය නාසිකාග්‍රේ තියෙන්නේ. ඒ වගේ දැන් අපි මේ බාහිරේ තියෙන අරමුණ අපි සම්පූර්ණයෙන් අරමුණු කළා. එතනම නාභිගත කළා එතෙන්ටම තියාගෙන තියාගෙන යන්නේ කිව්වොත් ඔන්න එතනම තමයි තියෙන්නේ. ඒකමයි ඔය මේ ඔය දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ අපි මරණයේදීත් නේද මේ මෙතන අතහැරලා ඊළඟ තැනක් අල්ලද්දී ඔය වගේ සිද්ධියක් තමයි එනවා කියන්නේ. ඒ කියන්නේ මේ හිතට මේක අතහැරලා තව තැනකට යනවා කියන එක මහ දෙයක් නෙමෙයි. ඒ හින්දා ටක් ගාලා මේ ආයි කාලයකින් මේ මොකද්ද ඒ කියන්නේ අවකාශයකින් මේකට බාධා වන්නේ නැහැ ඕන තරක් අල්ලන්න පුළුවන්. මම මේක අතෑරිය අලුත් තැන අලුත් මේ කියන්නේ අලුතෙන් තැනක් අල්ලලා ඒක එතන බවටපත් වෙනවා. මෙතන වෙනත් තැනක් බවටපත් වෙනවා. ඉතින් ඔය වගේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ අර මේ ඔය සංසාරෙම සංසාර ගමනම විස්තර කරනවා. මොකද්ද නිස්සිතෝ න චලිති නිස්සිතෝ ච උපාදියං ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. ඔන්නම ගාතාවක් එනවා මේ. ඒ ඊට පස්සේ හරි ලස්සනයි මේ ගාතාව. මේ සුත්ත නිපාතේ ඉන්නේ අනිස්සිතෝ න චලති. නිස්සිතෝ ච උපාදියං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. ඒතමාදීනවං ඤත්වා නිස්සයේසු මහා භයං අනිස්සිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ කියලා. හරි ලස්සනයි මේ. ඒක එන්නේ මට සුත්ත නිපාතේ වගේ මට මතක මේ කුද්දක නිකායේ එක ග්‍රන්ථයක් තමයි සුත්ත නිපාතය කියන්නේ. ඒ ග්‍රන්ථයේ ඉන්නේ ඒකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිස්සිතෝ න චලති. යම්ස කෙනෙක් අනිශ්චිතව ඉන්නවා නම්, කියන්නේ කිසිම අරමුණක් ඇසුරු කරන්නේ නැතුව බොහොම සාදීනව හිත පවත්වනවා නම් එයාගේ හිතේ චලනයක් නැහැ. අකම්පිතයි. අනිශ්චිත නිශ්චිතෝච උපාදියක්. හැබැයි යම් කිසි දේවල් ඇසුරු කරගෙන, දේවල් එල්බගෙන, අල්ලගෙන බදාගෙන ඉන්නවා නම් හැමතිස්සෙම එයා උපාදාන කරමින් තමයි ඉන්නේ. ඒ බඳු තැනත්තා, ඒ උපාදාන කරන තැනත්තා අනිශ්චිතෝ චලති නිශ්චිතෝච උපාදියං ඉත භවඤ්ඤතා භවං සංසාරං නාතිවත්තති. මේ තියෙන ස්වභාවය අන්‍ය ස්වභාවය කියන මේ කැරකෙන මේ හැමතිස්සම දෙකක් අල්ලගෙන, يعني එකක් අතරනවා තව එකක් අල්ලනවා, එකක් අතරනවා තව එකක් අල්ලනවා, මේ ස්වභාවය ඉඳන් තවත් ස්වභාවයට යනවා කියන මෙන්න මේ සංසාර චක්‍රය අත්මේ මග හරින්න බෑ යාට. ඒක ඉක්මව යන්න බෑ. ඒ කියන්නේ අර අල්ලන කෙනාට හැමතිස්සම දැන් අපේ සාමාන්‍යයෙන් හිත එක අරමුණක් අතහරිනවා තව අරමුණක් අල්ලනවා, මේ අරමුණ අතහරිනවා තවත් අරමුණක් අල්ලනවා. ඕකනේ අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය. දැන් මේ යන්නේ පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ හරහා එක්ක යන්නේ අනිශ්චිත ස්වභාව, අනිශ්චිත ස්වභාවයක්. ඒකයි අර කියන්නේ අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේ කියලා මේ ගාථාවේ තන්තිමට එන්නේ. එකයි පුළුවන් තරම් දැන් අනිශ්චිතව ඉන්න උත්සාහත් වෙනවා, අනුපාදාන උපාදාන නොකර ඉන්න උත්සාහත් වෙනවා. ඒ විදිහට තමයි කාලය ගත කරන්න තියෙන්නේ. පුළුවන් තරම් එතන හිත නිදහසේ පවත්වන්න, පවත්වන අතරේ හෙන එන කෙලෙස් දැක දැක අතහැරලා දාන්න. ඒ කියන්නේ එතන එතන හිත බැඳෙනවා, බැඳීමෙන් හිත නිදහස් කරගන්නවා. ආයෙ ගිහිල්ලා මොනවා හරි උපාදාන කරනවා, උපාදානෙන් හිත නිදහස් කරගන්නවා. ඕක දිකට වඩන්නයි තියෙන්නේ.
නැහැ.
ස්ටේට්මන්ට්ස් නැහැ.
දෙවනි ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ආනාපානය අරමුණු කරගෙන පරයංක භාවනාව ආරම්භ කරන අතර විනාඩි දෙක තුනකින් ආනාපානය සංසිඳේ. පසුව වේදනා දෙන තැන් අරමුණු කරමින් භාවනා කරමි. පසුගිය දිනක නළල පුරා පැවති මස් පුඩි සියල්ල එකමත එක කුඩා කොටස් ලෙස තෙරපෙන්නට වූ අතර ඒ මස් පිඬු පණු ගුලියක් මෙන් දිස්වේ. ඒ බව මීට පෙර මම ඔබ වහන්සේට ඉදිරිපත් කෙලිමි. එලෙස දිගටම භාවනා කරන ලෙස මාහට උපදෙස් ලැබිනි. ඉන් අනතුරුව පර්යංකවලදී බොහෝ දේ සිදු විය. එනම් 1. මුළු කය පුරාම ඉදිකටු ඇනෙන්නාක් මෙන් විය. 2. විවිධාකාර රූප පෙළක් දර්ශනය විය. පසුව නැති විය. එක් පර්යංකයකදී සිතුවිලි දෝර ගලන්නට විය. පසුව ඒවා නැති විය.
එක් පර්යංකයකදී
සිතුවිලි දෝර ගලන්නට විය.
ඊට පස්සේ නැති වුණා.
ඊට පස්සේ පසුව ඒවා නැති විය. තවත් අවස්ථාවකදී මතකය අඩු වූ බවක් දැනිනි. භාවනා අරමුණු මොකක්දයි සිතා කල්පනා කරමින් භාවනා කිරීමට සිදු විය. ඊයේ රාත්‍රී පර්යංකයේදී දෙපතුලේ සිට හිස මුදුන දක්වා විදුලි දහරා ගලා යන්නක් මෙන් විය. මෙය තුන්වරක් පමණ සිදු විය. එක එල්ලේ ඒ දෙස බලා සිටීමට නොහැකි තත්වයක්, සිටීමට අපහසු තත්වයක් ඇති වූ බැවින් ඉරියව් මාරු කළෙමි. මෙම භාවනා අත්දැකීම මාගේ ඉදිරි ගමන කෙසේ බලපාන්නේද යන්න ඉදිරියට මා ගත යුතු ක්‍රියාදාමයන් පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි.
ඔව්, මේ කිසි ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ නිකම්ම අර මතකේ නැත් අඩු වුණා වගේ, ඔය වගේ නිකන් මේ මොකක්ද ඊළඟට කරන්න කියලා තේරෙන්නේ නැහැ වගේ, ඔය වගේ තත්ත්වයක් නැති වෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා, ඉස්සරහට යන්නයි තියෙන්නේ. මිස බයක් සැකක් තියෙනවා නම් කතා කරන්නත් පුළුවන්. කාගෙද කියලා ඕනනම් බය සැක තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නැත්තම් කොඩිය අරගෙන යන්න පුළුවන් නම් ඉදිරියට යන්නත් පුළුවන්.
සක්මන් භාවනාවත් පොඩ්ඩක් ලියලා තිනා. සක්මන් භාවනාවේදී මම පතුලේ ස්පර්ශය බලමින් ගමන් කළෙමි. එෙහිදී වරින් වර උණුසුම් තත්ත්ව, දහඩිය දැනීම්, කය තදවීම වැනි ලක්ෂණ මතුවේ. දැනට සක්මන් කරන විට පතුල් ස්පර්ශය නොදැනී ගොස් ඇති අතර සැහැල්ලුවෙන් ගමන් කළ හැකි විය. උපදෙස් පතමි.
ඔව්, යන විදිය හොඳයි. එහෙනම් බය වෙන්න එපා. මේ කියන්නේ ක්‍රමානුකූලව භාවනාව වර්ධනය වෙනවා. තව දිගට ප්‍රගුණ කරන්න මුකුත් අලුතෙන් වෙනස් කළ යුතු දෙයක් නැහැ. කරන විදිය හොඳටම හොඳයි.
තුන්වන ප්‍රශ්නේ, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස වෙත নমස්කාර පූර්වක ලියමි. පර්යංක භාවනා. පර්යංකයේ තුල ආනාපාන සතිය වැඩිීමේදී සිත නාසිකාග්‍රේ මත සතිමත් වූ විට සිත කය දෙසට යොමු කළෙමි. එහිදී මද වේලාවකින් ඉදිරිපස උදරය තුලින් මුළු සිරුරම වලක් මෙන් හැරී කිඳා බසිනවා දුටිමි. ඉන්පසු මුළු අවකාශය හිස්ව දිස්තුනි. සිතුවිලි කිසිවක් නොආ බව මතකයි. පෑ එකයි කාලක් වේලාව පමණ මෙම හිස් අවකාශය තුල රැඳී සිටින්නට හැකි විය. වේදනාවන් හෝ ශරීරයක් තිබුණාද යන්න නොදැනේ. සක්මන් භාවනාව. දෙපා වලට සිත යොදා සක්මන් කරන භාවනාවට යොමු වුනිමි. සාමාන්‍ය වේගයෙන් ගමන් කෙලිමි. ඉඳ හිට සිතුවිලි කීපයක් ආවත් සිතුවිල්ලක් ආවා මෙය ප්‍රපංචයක් යනුවෙන් අතහැරෙන්නට ඉඩ හලිමි. සක්මනේදී යෙදී සිටින විට නිතැතින්ම නාසිකාග්‍රයට සිත යොමු වේ. සිතුවිලි කිසිවක් එවිට සිහිපත් නොවේ. යම් අවස්ථාවලදී ඇවිදිනවා බලා බව හැඟේ. එහෙත් දෙපා බරගතියක් හෝ තදගතියක් නොදැනේ. එක් දිනක් දනහිස සිට පහළට දෙපායම දියවී යන ලෙසද දැනින. භාවනාවේ ස්වභාවය මාදුටුවේ එලෙසයි. ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා.
එතනත් ඉතින් මට නම් තේරෙන්නේ මුකුත් අලුතෙන් කරවල යුතු දෙයක් නැහැ. යන විදිය හොඳයි. ගැටලුවක් මොන හරි තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. නැත්තම් දිගට කරගෙන යන්නයි තියෙන්නේ. කෙරලා තියෙනවා හොඳයි. මුකුත් ඒ කියන්නේ පිම්බීම හැකිලිය මුල් කරගෙන යද්දිත් ඔය වගේ හිතේ සමාධි ලක්ෂණ මතුවෙනවා. අපිට අවශ්‍ය නම් ඉතින් සමාධියක ඔය වගේ ඉන්නත් පුළුවන්. නැත්තම් ඒකට වැඩිය එතන ඉන්නේ නැතුව නැවතත් එළියට ඇවිල්ලා තව දුරටත් දැනෙනවා නම් යම්ස දේවල් ඒවා බලන්නත් පුළුවන්. මොකද ඒ කියන්නේ මේ කොයි කායගත සති භාවනාවත් ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්වන හොඳට සමාධි ලක්ෂණේ මතු කරලා දෙනවා. ඒකයි අර කායගත සති සූත්‍රයේදී හිම පෙන්ලා දෙන්නේ මේ කායගත සතිය. මේ කායानुපස්සනාව වඩන්න වඩන්න මේ සිත බොහොම ශරීරයේ තුලම ඉන්න ස්වභාවයක්. නිකන් අපේ හිත සාමාන්‍යයෙන් ශරීරය තුල ඉන්න කැමති නැහැ. ඒක බාහිර අරමුණු හොය හොය යන ස්වභාවයක් තියෙන්නේ. නමුත් මේ කායानुපස්සනාව වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා. මේ ඇතුළතම හිත ඉන්න පටන් ගන්නවා. ඇතුළතම සිත බොහොම සතුටින් වාසය කරන්න පටන් ගන්නවා. එතනම සමාධි වීමක් සිද්ධ වෙනවා. ඒක ඒකාග්‍රතාවයක්පත් වෙනවා. ඉතින් මේවා ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන මේ නිවරදිව කායानुපස්සනාවක් වැඩිීමේ ප්‍රතිඵල. ඉතින් තව ඔය අත්දැකීම් ලැබමින් ඉදිරියට යන්නයි තියෙන්නේ.
හතරවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී මෙතෙක් මාලද අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කරමි. පළමුව වම දකුණ ලෙස මෙනෙහි කර සක්මනේ යෙදුණෙමි. පසුව පාදය පොළවේ පිහිටන අවස්ථාව අරමුණු කර සක්මනේ යෙදුණෙමි. එම අවස්ථාවල ලද අත්දැකීම් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කෙලිමි. පසුව මා පාදවල දනහිසෙන් පහළ කොටස පිළිබඳව සතිමත්ව සක්මනෙහි යෙදුණෙමි. ටික වේලාවක් යන විට පාද සක්මනෙහි යෙදෙන ආකාරය දැනි ක්‍රමයෙන් කය සැහැල්ලු වී ඉදිරියට යන කය දෙස මා බලා සිටින්නට බව දැනේ. මෙලෙස සක්මන් කරන විට සක්මන් මළුවට මගේ net යොමු වී ඇති ස්ථානය වෙත සතිය යොමු විය. මෙලෙස එක එල්ලේ බලාගෙන සක්මන් කරන විට සිත ඒකාග්‍ර වේ. සක්මන සියුම් වන අතර මෙසේ ටික වේලාවක් සක්මන් කළ හැකිය. අරමුණට සිත විසිර ගියද නැවත පැමිණෙන සතිය පිහිටෙන්නේ සිත වෙත මිස පාදවල නොවේ. ඉන්පසු කළ සක්මන් වලදීද මා පාද වෙත සතිය පිහිටුවා සක්මන් ආරම්භ කළද පියවර කීපයක් යන විට සතිය සිත වෙත යොමු වී පළමු පරිදි සක්මන සිදුවේ. මෙය ගැඹුරු ඒකාග්‍රතාවයක් නොවන නමුත් මෙලෙස සක්මන් කිරීම ඉතා පහසු බව දැනේ. ගෞරවනීය උපදේශ පතමි.
මතෙන් දිදී සමාධි පැත්තක් වර්ධනය වෙනවා. පොඩ්ඩක් හැබැයි පොඩි පාඩුවකුත් තියෙනවා. මොකද දැන් අපේ අවධානයේ ඇත්තටම අර කලින් මේ මෑණි කෙනෙකුට විස්තර කරා වගේ අපි ඉස්සරහාම يعني වෙන දේවල් ඔක්කොම බැහැර කරලා සම්පූර්ණයෙන් ඉස්සරහා යම්කිසි මේ දුරක් අරමුණු කරගෙන දිගටම ඕක පවත්වන්න ගියාම එතන දැන් හිත ඒකරාශී වෙන්න පටන් ගන්නවා. හිත එකඟ වෙන්න පටන් ගන්නවා. අපේ මේ පාදවල දැනෙන දේවල් බලන එක අපිට මගහැරෙනවා. ඉතින් එතනදි සමාධිය ප්‍රත්‍යක් ඉස්සරහට එන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා මම නම් හිතනවා ඊට ඔය තරම්ම බොහොම يعني ඔළුව හොල්ලන්නේවත් නැතුව හරිම එල්ලේ තියාගෙන ওই විදිහටම යනව වෙනුවට ටිකක් ඊට වඩා ටිකක් වීර අඩු කළා නැත්නම් හිර නිකන් ඔළුව හිර කළා ওই විදිහට කරන්න යන්නේ නැතුව වීර ටිකක් අඩු කළා මේ දැනෙන දේවල් වල දැනෙන දේවල් බැලීමේදී ඇත්තටම ලොකු අභ්‍යාසයක් තියෙනවා. මොකද මේ දැනෙන දේවල් ඇවිල්ලා වම් පාදයේ දැනෙන විදිහ නෙමෙයි ඔන්න දකුණු පාදයේ දැනෙන්නේ. ඊළඟට වම් පාදයේ කලින් දැනෙච්ච විදිහ නෙමෙයි ඊළඟට නැවතත් අලුතෙන් ඊළඟ පියවරේදී වම් පාදයේම දැනෙන්නේ. ඉතින් මේ වගේ අර අරමුණු රාශියක් ඔස්සේ අඛණ්ඩ සතියක් පැවැත්වීම තමයි අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව එක තැනකට හිත අරගෙන එතන ඒක රාශී කරලත් පැවැත්වීම කියන එක ඇත්තම සමත භාවනාව. දැන් මෙතෙන්දී අපි කරන්නේ අරමුණු රාශියක් තියෙනවා, කෙලවරක් නැති අරමුණු රාශියක් තියෙනවා. නමුත් හිත ඒ අපිට ඕමනා ඒ අරමුණු රාශියේ ඉන්නවා මිසක් වෙනත් බාහිර අරමුණු වලට යන්නේ නැහැ. මේ හම්බෙන අරමුණු රාශියත් තනිකරම අපේ කය තුලින්ම හම්බෙන අරමුණු. ඒ කියන්නේ වම් පාදයේ පොළවේ ස්පර්ශන වලට ඔන්න අපිට ඒ හරහා ධාතු ලක්ෂණයන් විවිධාකාර අන්දමින් මතුවෙනවා. අපි ඒ ධාතුන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරනවා. ආයි ඊළඟට දකුණු පාදයේ පොළවේ ස්පර්ශනයකට එතනත් ධාතු ලක්ෂණ රාශියක් මතුවෙනවා. ඒ ලක්ෂණ දිහා අපි හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට මේ හැම ලක්ෂණයක්ම කියන්නේ තින් අරමුණක්. එතකොට මෙතන අරමුණු රාශියක් තියෙනවා. හැබැයි මේ ඒ අරමුණු රාශියේ අපි නිරීක්ෂණය කරද්දී ඔන්න විපස්සනා මොහුනුවරකින් සමාධියක් හැදෙනවා. එතන තියෙන්නේ අර මේ පොත්වල එහෙම විස්තර කරන්නේ කනමත්‍ත්‍ිතික සමාධි කියලා, මේ ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙන සමාධිය. එතන ඇති වෙන සමාධිය. මේ ඒ අරමුණේ හිත ඒකාග්‍ර වෙනවා. ඒ අරමුණේ හිත ඒකාග්‍ර වෙනවා. අරමුණු නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මෙතන ටිකක් අභියෝගශීලී. ඒ කියන්නේ අපිට අර එක තැනකට නාභිගත කළා වගේ යනවට වඩා මේ දේවල් ඔක්කොම බලබලා යන එක අපහසුයි ඒකත් ඇත්තකි. මොකද මේවා බලන්න ගියාම හිත එක්ක පිට යනවා. නැත්තම් මේවැය තියෙන මේ හැමතිස්සම මේවා වෙනස් වෙනවා. බලන එක ටිකක් අමාරුයි. නමුත් මෙතන තමයි නිවැරදි විපස්සනාවක් සඳහා පෙළ ගැසීමක් මේ අභ්‍යාසයක් හම්බ වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔය කෙලින්ම හිත ඉස්සරහටම අරගෙන අපි යන තැන දිහා සක්මනේ මේ බලනවා කියන එක ඒ තරම්ම විපස්සනා පැත්තෙන් නම් තරම් සුදුසු නැහැ කියලා තමයි කියන්න වෙන්නේ.
පස්වෙනි ප්‍රශ්නේ, ගරු ස්වාමින් වහන්සේ, පර්යංක භාවනාවේදී හුස්ම සංසිඳී කය දෙස බලා සිටින අවස්ථාවේදී සමහර විට වේදනාවන් වලට ඉබේම අතින් ප්‍රතිචාරයක් දැක්වේ. මෙය කළ නොයුතු දැයි පහදා දෙන්න.
ඒක ඉබේ වෙනවා නම් ගානක් නැහැ.
සමහර අවස්ථාවලදී විනාඩි 45කට වඩා කාලය ඉක්ම වී ඇති විට ඇස් සෙමින් විවුර්ත වේ. නමුත් ඊටමත් ඉක්මනින් නැවත වැසී ගොස් පෙර පරිදි භාවනාව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වේ. මේවා වැරදි දේවල්ද?
නැහැ, මම නම් හිතන්නේ ඒ කියන්නේ ඒවා ඉබේ වෙනවා නම් කය විසින්ම ওই දේවල් කරනවා නම් ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ සමහර ලාවට කියන්නේ භාවනාවේ මුල කාලේදී තමයි හොඟාක්ම ඇස් දෙක වහාගෙනම ඉන්න ඕනේ. පස්සේ සෑයෙන කාලයක් යනකොට සමහර ලාවට Tamanට තේරුණොත් මේ ඇස් දෙක වහගෙන ඉන්නවට වඩා ඇස් දෙක ටිකක් මද වශයෙන් විවෘත කරගෙන යද්දී Tamanට අරිට වඩා සැහැල්ලුයි කියලා තේරෙනවා නම් හිත පිට යන්නේත් නැත්තම් එතෙන්ට පවා ගියාට වරදක් නැහැ.
හයවෙනි ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින වැලිමලුවේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලින් වම දකුණ ලෙසත්, ඉන්පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙසත්, ඉන්පසුව මෙනෙහි නොකරමින් විනාඩි 40ක් පමණ කාලයක් සක්මන් කළෙමි. පෙරදින ඔබ වහන්සේ අවවාද දුන් පරිදි ඉන්පසු ධාතු මනසිකාරයේට සිත යෙදවීමට උත්සාහ කෙලිමි. මදක් කරගෙන යද්දී වැලිවල හා දෙපය ගැටීමේදී ඇතිවන ගොරෝසු මුදු බව, උණුසුම් සිසිල් බව, මෙන්ම පොළවේ තෙත බවද, කකුල් ඔසවා ඉන්පසු ගෙන යෑමේදී දැනෙන සැහැල්ලු බව වායෝ ලෙසද ගනිමින් සක්මන් කරගෙන ගියෙමි. සක්මන් භාවනාව ඉතා සරල හා සැහැල්ලු ලෙස දැනිනි. පර්යංකේදී ඉක්මනින් හුස්ම නොදැනෙන තත්වයකට පත්වීමට හැකි අතර ඉන්පසු දෙපයේ දැනෙන වේදනා දෙසට තදින්ම බලා සිටියෙමි. තද බල වේදනා සැහැල්ලු වී යන අයුරු අත්විඳෙමි. මෙසේ පැයක පමණ කාලයක් ගෙවි ගොස් තිබින මා භාවනාව කරන ක්‍රමය නිවැරදිද? උපදෙස් ගෞරවයෙන් අයද සිටිමි.
ඔව්, නිවැරදි කියන්න පුළුවන්. වරදක් නැහැ, දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ වේදනාවන් දිහා බලන්නේ මොන වගේ ආකල්පෙින්ද කියලා පොඩ්ඩක් ඕනනම් විමසිලිමත් වෙන්න පුළුවන්. වේදනාව එක ගැටෙන්නේ නැතුව බොහොම මධ්‍යස්ථ සිතකින් සැහැල්ලු හිතකින් මේ වේදනාවන් ඉතින් සමහරවිට මේ දුක් වේදනාවන් මේ තරම් මේ ප්‍රිය උපදන දේවල් නෙමෙයි. නමුත් අපිට පුළුවන් නම් මේ දුක් වේදනාවන් දිහා බොහොම සැහැල්ලු සිතින් බලන්න. අන්න ඒ කියන්නේ මේ වේදනාවන් පසනාවක් පැත්තකින් හොඳින් භාවනාව සිද්ධ වෙනවා. එහෙනම් කරලා තියෙනවා හොඳයි.
හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව ඊයේ සවස ධර්ම සාකච්ඡාවෙන් පසු පර්යංකේ වාඩි වූ අතර ෂණයකින් සිත කය සංසුන් වී හුස්ම රැල්ල නොදැනී ගියේය. ඊතා මෘදු ලෙස හෘද ස්පන්දනය දැනුනි. පාදවල සුළු සුළු වේදනාවන්ද හිසේ නලියන ගතිය සහ හිතේ නහරයක සුළු වේදනාවක්ද නිරීක්ෂණය කෙලිමි. පුරා පැයකට පසු පර්යංකයෙන් සුවසේ නැගිට සිටියෙමි. රාත්‍රී 10ට පමණ නින්දට ගියද ටික වේලාවකින් දෙපාවල දණහින් පහළ තද තෙරපීමක් දැනෙන්නට පටන් ගත්තේය. ඒ සමගම යතිපතුල් දෙකට කොන්ක්‍රීට් බදාම තට්ටුවක් දමා ඝන වී ඇති බව දැනින. ඒ සමගම යටිපතුල් වලින් දැවිල්ලක්ද ඇතිවිය. වේදනාව මෙනෙහි කරමින් එය අනිත්‍ය කරමින් කල්ගත කෙලෙමි. නින්ද මාකරා පැමිණියේ අලුයම 2:30ට පමණි. එසේ වුවද උදෑසන 5ට නැවත පර්යාංකේ වාඩි වීමට කිසිදු වෙහෙසක් දැනුනේ නැත. එහෙත් වෙනස්වන ස්වභාවය සනාථ කරමින් උදෑසන පර්යාංකයේ පෙරදින රාත්‍රී පර්යාංකයේසේ සාර්ථක නොවිය. පැය භාගයකින් පසු පර්යාංකයෙන් නැගිට සක්මන් කෙලිමි. සමස්තයක් ලෙස ගත් කල මේ දින 10 පුරාවට ලැබූ භාවනා අත්දැකීම් වහවහා සසර දුකින් මිදීමට මහත් පිටුවහලක් වූ බව දැනේ. සිත අරමුණකින් පිට ගිය අවස්ථාවල ඒ බව අවබෝධ වන්නට ගතවන වේලාව බොහෝ සෙයින් අඩු වී ඇති බවත් එකම සිතුවිලි සමුදාය නැවත නැවත ගලා එන විට ඒවා දෙස වෙනස් වෙනස් ආකාරයට උපේක්ෂාවෙන් බැලීමට ඇති හැකියාව වර්ධනය වී ඇති බවත් දැනේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
හොඳයි කරලා තියෙනවා හොඳයි. ඉතින් ඔය හිටපු ගවන් ඔය වගේ කොන්ක්‍රීට් දානවා කකුල් වලට. එහෙනම් ඉතින් එච්චර ගණන් ගන්න එපා. මේ මම හිතන්නේ ඉතින් ඔය වගේ විවිධාකාර ඉතින් අත්දැකීම් ලැබෙන්න පුළුවන්. අපිට හරි අමාරු ඉතින් හැම එකටම හේතුව මේ හොයාගන්න. විවිධ බාධක මැද්දේ ඉතින් යන ගමනේම තමයි අපිට ඉතින් ලොකු පන්නරයක් හම්බෙන්නේ. මම හිතන්නේ විශේෂ යමක් කියන්න දෙයක් නැහැ කියලා. ඔව්.
භාවනා ප්‍රශ්න එපමණයි. ධර්මදේශනාවෙන් පහත සඳහන් වචනයන්හි වචනාර්ථයන් වඩාත් අවබෝධය සඳහා පහදා දෙන සේක්වා. 1. චාගෝ පටිනිස්සග්ගෝ මූර්ති අනාලයෝ.
අතන මේ ඔක්කොම මේ නිවනට කියන නම් චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා මේ ඔක්කොම නිවන සඳහා යොදන නම්. නිවන සඳහා පర్యాయ පද රාශියක් තියෙනවා. ඔය සංයුත්ත නිකායේ අසංකත සංයුත්තය කියලා මේ කොටසක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ නිවන හඳුන්වනවා. එක එක පදවලින් හඳුන්වනවා. අසංකත නිබ්බාන වගේ දේවල් ඉතින් අපි හුඟක් අහලා තියෙනවා. හැබැයි ඊට වඩා සවත් දීප ඡාග මුත්‍ති අනාලයෝ ඔය වගේ රචන රාශියක් එතන ඇතුළත් වෙනවා. ඉතින් දැන් මෙතන ඡාග කියලා කියන්නේ ඉතින් හුඟක් වෙලාවට මේ අත්හැරලා දැමීම. පරිත්‍යාග කියන අර්ථෙමයි අත්හැරීම කියන අර්ථයෙන්. ඒ කියන්නේ නිවෙන්නේ ඒ කියන්නේ දැන් ඔය අදත් ඇත්තටම අපි අද උදේ අර නිස්සරවණේ පවත්වනවා නිව කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනා මාලාව මුල් කරගෙන සාකච්ඡා මාලාවක්. ඒකෙදී අදත් අපි සාකච්ඡාවට ගත්තා. එතෙන්දිත් ඒ කියන්නේ එක ගාථාවකදී උදාහරණයක් විදිහට කප්ප මානව කියලා මේ මානවකෙක් කැවිලා බුදුරජාණන් වහන්සේකින් අහනවා මේ සැඩ පහරවල් වලට හසු වෙලා පෙළෙන මේ සත්වයින්ට මේ ඒවැයෙන් බේරෙන්න පුළුවන් දීපයක් පෙන්ලා දෙන්න කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දීප කියලා නමින් නිවන අර්ථ දක්වලා නිවන හඳුන්වලා හරි ලස්සන ගාථා කීපයක් කියනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ නිවන අර්ථ දක්වන්නේ අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බානමිති තම්බ්‍රූමි ජරා මච්චු පරික්ඛයං. ඔය විදිහට හරි ලස්සනට මේ නිවන ගැන විස්තරයක් කරනවා. අකිංචනං අනාදානං මේ අකිංචන කියලා කියන්නේ කිසිවක් අයිති නැහැ. සියල්ල අතහැරලා දාලා. අකිංචනං අනාදානං කිසිවක් ග්‍රහණය කළත් නැහැ. කිසිවක් උපාදාන කළත් නැහැ. අකිංචනං අනාදානං ඒතං දීපං. මෙන්න මේක තමයි දිවයින. අනාපරං වෙනත් දෙයක් නෙමෙයි. නිබ්බානമിതി තම්බ්‍රූමි මම කියනවා අන්න ඒකට නිවනේ කියලා. නිබ්බානമിതി තම්බ්‍රූමි ජරා මච්චු පරික්ඛයං. මෙන්න මෙතනදී මේ නිවනේදී මේ ජරාව මරණය කියන ඒවා සම්පූර්ණයෙන්ම ෂේ වෙලා යනවා. ඉතින් හරි ලස්සන හරිම කෙටියෙන් නිවන ගැන කරපු මේ බුදුරජාණන් වහන්සේ කරපු හරි ලස්සන අර්ථ දැක්වීමක්. ඒ වගේම මේ චාගෝ කියලා කියන්නේ තර අකිංචන ස්වභාවයක්. يعني කිසිවක් අයිති නැහැ සියල්ල අතහැරලා දාලා. ඒතකොට චාගෝ පටිනිස්සග්ගෝ. පටිනිස්සග්ගෝ කියන්නේ අතහැරීමමයි. පටිනිස්සග්ගානුපස්සී කියලාත් අපි ඔය භාවනාවේ ධම්මනුපස්සනා කොටස්වලදී හම්බ වෙනවා. ඒ කියන්නේ මේ අතහැරීමමයි එතනක් තියෙන්නේ. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති. මුත්‍ති කියලා කියන්නේ විමුක්ත ස්වභාවයක්. ඒ කියන්නේ කිසිම දෙයක් ග්‍රහණය නොකරපු නිදහස් ස්වභාවය කියන අදහස. නිදහස කියන වගේ අදහසක් තමයි තින්දි ගන්න වෙන්නේ. අනාලයෝ කියන්නේ මේ තෘෂ්ණාවෙන් කරන ඇලීම් බැඳීම් වලින් තොර ස්වභාවයක්. මේ ආලය සමුග්ගහතෝ කියලා එහෙමත් හඳුන්වනවා. ඒ කියන්නේ ආලය කියලා කියන්නේ මෙතන ඇලීම බැඳීම ග්‍රහණය කියන අර්ථයෙන් ඒක සම්පූර්ණයෙන් නැති කිරීම. ඒකට තමයි අනාලය කියලා ඒකේ ප්‍රතිවිරුද්ධාර්ථයෙන් අනාලයෝ කියලා හඳුන්වනවා. එතකොට මේ ඔක්කොම පද කීපයම නිවන අර්ථ දැක්වීම සඳහා යෙදිච්ච පද.
තවත් තියෙන සරති විවරති උට්ටාන කරෝති දේසේති.
මේවා අර මේ දැන් අපි අපිට යම්කිසි අවතක් සිද්ධ වුණාම, ඒ කියන්නේ යම්කිසි අපේ අතින් වැරද්දක් සිද්ධ වුණාම ඒ මේ වැරද්ද ගිහිල්ලා තවත් කෙනෙක් එක්ක කියලා පිරිසුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. විශේෂයෙන්ම ඒ කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට තියෙන විවිධාකාර පොඩි ඇවැත් තියෙනවා. ඒ කියන්නේ මේ ශික්ෂාපද හරහා. ඉතින් ඒ වෙලෙන් යම් කිසි දෙයකින් ඇවැතකට පැමුණා නම්, තමන්ගේ අතින් වැරද්දක් සිද්ධ වුණා නම්, ඒවා තවත් කෙනෙක් සමග මේ දේශනා කළා නැත්නම් ආරෝචනය කළා කියලා කියනවා. ඒ කියන්නේ හෙලි කරනවා. ඒවා තමන් තුළ ඉන්නේ නැතුව හෙලි කරනවා. අන්නේ හෙලි කිරීමේ ප්‍රතිපදාව තමයි ඔතන ඔය වචන කීපකින් විස්තර වෙන්නේ. සරති කියනවා දැන් එයාට මතක් වෙනවා. දැන් මේ තැනැත්තා වැරද්දක් කළා. අපි දුමු මීට කලින් දවසක හරි මීට මොහොතකට හරි කලින් වැරද්දක් කළා. දැන් ඒ වැරද්ද දැන් සිහි කරනවා. සරති විවරති හේක විවෘත කරන ඔයා සංගවන්නේ නැහැ මේ වැරද්ද. විවරති උත්තානි කරෝති. ඒක මට මතක නැහැ හරියට උත්තානි කරෝති කියන්නේ උත්තානි කරෝති දේසේති. උත්තානි කරෝති කියලා මට මතක විදිහට කියවෙන්නේ මේ ඒක දැන් ඉදිරිපත් කරනවා වගේ අදහසක් වෙන්න ඕනේ. ඊළඟට දේසේති කියනවා දැන් මේ එයා මේ හෙලි කරනවා, දේශනා කරනවා. මේ කියන්නේ අනිත් කෙනත් එක්ක දැන් ඇවත් ආරෝචනය කරනවා. අනිත් එක්කෙනාට දැන් මේ තමන් කරපු වැරද්ද හෙලි කළා, අර මේ පාපොච්චාරණයක් කරනවා. මේ ඇවත් හෙලි කිරීම හරහා තමන් කරපු වැරද්ද තවත් කෙනෙකුට සත්පුරුෂයෙක් ඉදිරියේ හෙලි කිරීම හරහාම තමන්ට ලොකු ශාන්තියක් හම්බ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ඔය භික්ෂුන් වහන්සේලාට දෙන කියන්නේ මේ පනවලා තියෙන මේ ආපත්‍යින් වලදී නැත්තම් පනවලා තියෙන විවිධාකාර ශික්ෂාපද වලින් සෑහෙන්න මේ ප්‍රාශියක්, ඒ කියන්නේ ප්‍රධාන ඔය පරාජිකා වගේ ප්‍රධාන ආපත්‍යින් හතර හැර අනිත් සියලුම දේවල් ඔය විදිහට ආරෝචනය කළ යුතුයි. නැත්තම් තවත් තමන් වහන්සේගේ ඒ කියන්නේ තමන් සමග ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් සමග ආරෝචනය කළා නැත්තම් හෙලි කළා ඒවෙන් පිරිසුදු වෙන්න කියලා මතක් කරනවා.
සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න.
ඔව් සංකත කියලා කියනවා මේ සකස් කළ කියන අර්ථයෙන්. ඒ කියන්නේ දැන් අපි දැන් මේ හැම දෙයක්ම ඒ කියන්නේ ලෝකේ තියෙන සියලුම දේ අපිට දකින්න ලැබෙන සියලුම භෞතික දේවල් සකස් කළ දේවල්. ඒ කියන්නේ අනිත් පැත්තෙන් අපේ හිත ගත්තොත් හිතට එන සංඥාවක් ඔස්සේත් අපි ඒ සංඥාව එතනින් අතහරින්න නැතුව ඒ සංඥාවත් අපි සකස් කරනවා. සකස් කරනවා කියන්නේ අපි ඒකට අඩු වැඩිය දානවා, අපේ කැමැත්ත අකමැත්ත අනුව, අපේ රුචි අරුචිකම් අනුව ඒවට තව විස්තර දාගන්නවා. අර සංඥාවට සංඥාව මාත්‍රයෙන් නවතින්න දෙන්නේ නැහැ. සංඥාවට සංඥාව මාත්‍රයෙන් අතහරින්න දෙන්නේ නැහැ. අපිටම අපිට රූපයක් දැర్శණය වෙනවා. අපිට අපේ ඇස් ඇරගෙන නොට නමක් ඔන්න පේනවා. නිමිත්තක් හම්බ වෙනවා. නමුත් මේ නිමිති අපි එතනින් අතහරින්නේ නැහැ. අපි ඒක සකස් කරන්න ගන්නවා. මෙයා හොඳයි, මේක හැඩේ මෙන්න මෙහෙමයි, ආව මං එදත් දැක්කා, අදත් දැක්කා, එයා මේ කොහෙද ඉන්නේ ආ කියලා විවිධාකාර විදිහට මේ දකින්න දේ මත අපි ලොකු සකස් කිරීමක් කරනවා. ඉතින් මේ වගේ සංකත කියන වචනෙන් හුඟක් වෙලාවට අර සකස් කළ කියන අර්ථය තමයි ගන්න තියෙන්නේ. ඕලාරිකයි කියලා කියනවා මේ රළු ගොරෝසු කියන අර්ථේ. ඊළඟට පටිච්චසමුප්පන්නයි කියලා කියනවා මේවා හේතුන් නිසා හට අරගෙන තියෙන්නේ. මේ එකක් නිසා තවත් එකක් හටගන්න ස්වභාවයක්, පටිච්චසමුප්පන්න ස්වභාවයක්, හේතුන් නිසා හටගෙන තියෙන ස්වභාවය තමයි පටිච්චසමුප්පන්නයි කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේවා චිත්තානුපස්සනාවදී යොදා ගන්න පුළුවන්. දැන් සූත්‍රයක් හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය කියලා. ඒකෙදී බුදුජානන් වහන්සේ උපදෙස් දෙනවා චිත්තානුපස්සනාවේ යෙදෙනකොට කෙනෙකුට එයාගේ හිතේ අපිටම කෙලෙස් නැතුව එයාට බොහොම නිදහස් ස්වභාවයක් අත්දක ගන්න පුළුවන්. එහෙමදු හැකියාවකුත් තියෙනවා. හැබැයි එයාගේ හිතේ තාම කෙලෙස් තියෙන නිසා එයාගේ හිත ඔන්න යම්කිසි අරමුණක් ගන්නවා. අරමුණක් ඇවිල්ලා ඔන්න යම් කිසි සිතුවිලි රාශියක් එනවා. එතකොට ඔන්න එක ක්‍රමයක් තමයි මේ සංකත වශයෙන් දකින්න එක. ඒ කියන්නේ දැන් මේ හිතට එකපාරටම සිතුවිලි එන්නේ නැහැ. පුංචි සිතුවිලි මාත්‍රයකින් නැත්තම් සිතට අර මේ ඇහැට දැකපු යම් කිසි රූපයකින් නැත්තම් කනට ආපු සද්දකින් නැත්තම් හිතටම ආපු යම් කිසි සංඥාවකින් ඒවා ඔස්සේ තමයි මේක මේ පෙළ ගැහිලා ආවේ. නැත්තම් වර්ධනය වෙලා ආවේ. මේ වර්ධනය වෙලා ආපු తত্ত্বය අර කලින් හිතේ තිබිච්ච නිදහස් ස්වභාවයත් එක්ක සංසන්දනය කළ බැලුවාම හරි ඕලාරිකයි. හරිම රළුයි. අන්න ඒ නිසා මේ ඕලාරික తত্ত্বය ගැන හිතලා මේක අතහරින්න පුළුවන්. ඕලාරික తত্ত্বය වැටහුණා නම් අන්න හිත කැමැත්තක් දක්වන අර තමන් කලින් අත්දැකපු නිදහස් ස්වභාවය. අර බොහොම සරල ස්වභාවයට කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන මේ ඕලාරික වශයෙන් මේ අලුතෙන් ඇතිවෙච්ච తত্ত্বය ඕලාරික වශයෙන් දකින්න කියලා. එහෙම නැත්නම් මේ අලුතෙන් ඇතිවෙච්ච తত্ত্বය අර කලින් තිබිච්ච తত্ত্বයට වඩා වැඩියෙන් සකස් කළ ස්වභාවයක්. සංකීර්ණ ස්වභාවයක්. කලින් තිබුණේ හරි සරල, පැහැදිලි, නිදහස් ස්වභාවයක්. නමුත් දැන් ඔන්න හිතේ තියෙන සකස් කළ ස්වභාවයක්. ඒක හරි සංකීර්ණයි රටේ නැති දේවල් එකතු වෙලා දැන් ඔන්න හිත ටිකක් ව්‍යාකූල වෙලා තියෙන. අන්න එතන තියෙන සකස් කළ ස්වභාවය. අපි සකස් කළ ස්වභාවයක් කියලා තේරුම් ගත්තා නම් ඔන්න ඒ සකස් කරන එක වළක්වනවා. අපි සකස් කරන එක තවදුරටත් කරන්න නැතුව අතහැරලා දානවා. අන්න බුදුරයන් වහන්සේ අර කියපු ඒ සකස් නොකළ ස්වභාවයකට නැත්තම් සකස් ක්‍රීම් අඩු ස්වභාවයකට සමනය වෙච්ච ස්වභාවයකට හිතපත් වෙනවා. එහෙම නැත්තම් දකින්න කියන ඔය වගේ පටිසෝපන්නයි කියලා දැන් මේ ඇතිලා තියෙන අලුතෙන් ඇතිලා තියෙන මේ తত্ত্বය හේතුන් නිසා හටගත්තේ. මගේ හිතට ඔන්න මොකක් හරි අරමුණක් ආවා. ඒක මගේම අපේ ඇතුලේ තියෙන මොනවා හරි කෙලස් නිසා ඔන්න මේක දැන් සකස් වුණා. මේක දැන් ඔන්න අලුතෙන් ස්වභාවයක් හටගත්තා. මේ විවිධාකාර හේතුන් නිසා මේ తত্ত্বය හටගත්තා. නැත්තම් ඔන්න රූපයක් දැర్శණේ වුණා. ඒ හරහා ඔන්න සිතුවිලි රාශියක් හටගත්තා. ඒතර මේ රූපය දැකීම කියන එක හේතුන්. මේ විදිහට මේ හේතුන් හරහා දකින්න කියලා කියනවා. ඉතින් මේ වගේ උපක්‍රම රාශියක් බුදුරජාණන් වහන්සේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්ලා තිනවා. ඉතින් මේ වචන තුන එතෙන්දී හරි ලස්සනට විස්තර වෙනවා. හව්
ලිඛිත ප්‍රශ්න
එපමණයි. හොඳයි. ඒතර අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්න යන්න ගන්න තියෙන නම් අවස්ථාව තියෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. එදා ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මේ පරියංග භාවනාවේදී ටික වෙලාවක් යනකොට නිදිමත ගතිය ඇති වෙන කියලා. ඒ අවස්ථාවේදී ඔබ වහන්සේ උපදෙස් දුන්නා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොමු කරගෙන ඒ දැනෙන අරමුණු වෙත හිත යොදන්න කියලා. ඉතින් වාඩි වෙලා මේ භාවනාව එහෙම කරගෙන ගියා. එතකොට මේ නිදිමත ගතිය අඩු වුණා. සමහර පරියන්ක වල නම් නිදිමත ගතිය තිබුණා. ගොඩක් පරියන්ක වලදී නිදිමත ගතිය ගොඩක් අඩු වෙලා අර ධාතු මනසිකාරයට හිත යොමාගෙන අර මේ ගැටෙන තැන් ඒ වගේම වේදනා තද ගති උණුසුම් ඒ වගේ හිරි වැටීම් වගේ දෙවිලි සහගත ඒ ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. ඒ වගේම ශබ්ද ඉතිවිලි වැඩි ඒ ඔස්සේ යන්නේ නැති ගතියක් ඒවත් ඇහෙනවා. ශබ්ද වගේ වැහෙනකොට ඒවට අරමුණ වැඩි අරමුණක් ගන්න නැති තත්ත්වයකට පත් වුණා. සක්මන් භාවනාවේදී අරම් නිරායාසයෙන් වෙන බව තේරුණා.
ඔව්. හොඳයි. ඒ කියන්නේ ක්‍රමයේ අහුවෙලා තිනවා. ඒ කියන්නේ ඒ පොඩි එන විවිධාකාර බාධාවන් අපි ඔය වගේ විවිධ ක්‍රම අනුගමනය කළා සමනය කරගත්තා නම් ඊට පස්සේ තින් භවනාව ටික වර්ධනය වෙන්න තමයි පටන් ගන්නෙ. දෙකට කරන්නයි තියෙන්නේ. හොඳයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මගේ භාවනා අත්දැකීම ඔබ වහන්සේට සඳහන් කර ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා. මගේ පරියංක භාවනාව පටන් ගන්නේ මම දැන් මෙතන කියන මූලික කමඨහණෙන්. ඊට පස්සේ ඉක්මනටම සිත එකඟ වෙනවා කයටම. ඊට පස්සේ මම අද දවසේ එතෙන් දවස් දෙකක් තුනක් විතරම කම්පන චංචල ඒ වගේම උණුසුම සීතල ගතිය වගේ ධාතු ලක්ෂණ වලට හිත යොමාගෙන ඒකේ කෙලවර දක්වාම නිරීක්ෂණය කරනකොට මම අර එද ඔබ වහන්සේට සඳහන් කර අර ප්ලේන් එකෙන් ලෑන්ඩ් කරන ගතිය මොකද්ද කියලා ඒකට අවදි වුණා ස්වාමීන් වහන්සේ. ඒකේ මගේ ඒ සිටිවිලි කිසිම දෙයක් නැහැ. කම්පන චංචලයේ මොනවත්ක්ම නැහැ ධාතු ගුණයක්වත්. වේදනාවක්වත් නැහැ. ඒක නිකන් වෙන ලෝකයක වගේ. ඊට පස්සේ මම අර ලෑන්ඩ් කරනවා කියන්නේ ඊට පස්සේ මම ආයෙම අනිත් එකට. ඒ කියන්නේ ධාතු ලක්ෂණවල ඒ තියෙන ධාතු ලක්ෂණවලට වේදනාවට හරි එහෙම නැත්නම් සුතිවිල්ලකට හරි ඊට පස්සේ නැවත හිත
යනවා.
එතන අතන කොච්චර වෙලා ඉඳලා
තියෙන්නේ? එතන විනාඩියක් හරි දෙකක් හරි ස්වාමීන් වහන්සේ.
එතන විනාඩියක් හරි දෙකක් හරි ඉන්නකොට හිත විසින්ම මෙතෙන්ට මේ ධාතු ලක්ෂණ වලට හරි වේදනාව වලට හරි එනවද නැත්නම් ගොම නවෙන් දා ගන්නවද?
නෑ. නිකම්ම එනවා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ අර කිසිම දෙයක් නැති වෙලාවට මට දැනෙනවා වෙලාවකට හුස්මලාවට වැටෙනවා. ඒ ඇරෙන්න සමහරක් වෙලාවට නිකන් දුරින් සද්දයක් වගේ බොහොම තෝරගන්න බැරි සද්දයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් එතකොට මට නිකන් හරි හිතට වෙහෙස කරයි වගේ අර කම්පන චංචල මේ සිතුවිලි දිහා බලනකොට අර අනිත් ටිකට කම්පයා කරනකොට ස්වාමීන් වහන්ස.
කොයිකද වෙහෙස කර?
වෙහෙස කර මේ චංචල ගතිය.
ත්‍රිලක්ෂණයක් වැඩෙන්න වැඩෙන්න මේ අපි ඇසුරු අපේ හිත පුරුදු වෙලා තියෙන මේ අරමුණු වල තියෙන ආදීනව තමයි වැටහෙන්නේ. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා කියන්නේ මේවා තියෙන මේ දුක වැටහෙනවා. එක්ක දුක පැත්තෙන් වැටහෙනවා, නැමෙ නැත්තම් මේවා නිරන්තරයෙන්ම වෙනස් වීම හරහා අනිත්‍ය පැත්තෙන් වැටහෙනවා. නැත්තම් මේවා මේ වෙනස් වීම වෙන මේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක කොහොමද මේකේ මම කියලා දෙයක් පනව ගන්න නේද? නැත්තම් ආත්මයක් කියලා දෙයක් පනව ගන්න කියලා අනාත්ම පැත්තෙන් වැටහෙනවා. ඉතින් මේ ත්‍රිලක්ෂණය වැටෙන්න වැටෙන්න ඉතින් මේවෙන් තොරව ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා අනිත් පැත්තට හිතෙන්න ගන්නවා. ඒක වරදක් නැහැ. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. ඒ කියන්නේ සබ්බ සංඛාර සමතෝ මේ සමනය කිරීමක් පැත්තට හිත යොමු කරනවා. නිවන කියලා පෙන්වන්නේ ඒකනේ. සබ්බ සංඛාර සමතෝ කියන මේ සංස්කාරයන් සමනය වෙච්ච ස්වභාවය කොයිතරම් හොඳයිද කියලා අන්න අපිට මේකේ දැකීම හරහාම ඔන්න අපේ හිතේ මේ පැත්තට කැමැත්තක් ඇති වෙන එක වරද්දක් නැහැ.
හරි. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මට මේ ධාතු සම්බන්ධ ධාතු ගුණයට වැඩි හිතේ තියෙන සිතුවිලි අනුව ඒවා කෙලවර බලනකොට ස්වාමීන් වහන්සේ මේ විදිහටම තල දිකටම හිත යනවා එනවා.
හොඳයි. දැන් ඒක කියන්නේ පුළුවන් නම් දැන් මේ පැත්තෙන් යන්න, දැන් ධාතු පැත්ත බලන්නේ නැතුව හිතේ සිතුවිලි පැත්තෙන් යන්න දැන් හැකියාව තියෙනවා. එහෙනම් සක්මන් භාවනාවත් බොහොම සැහැල්ලුවෙන් කරන අතරේ බලන්න, ඒ කියන්නේ කය ඇවිද්දට දැන් කයට දැනෙන දේවල් බලනෝ නෙමෙයි, හිතට මොනවද එන්නේ කියලා බලන්න.
එහෙමයි.
කය ඔහෙ ඇවිදිනවා, කාලය ගත වෙනවා, කයත් බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්නේ. හැබැයි ඒ අතරේ හිත කොහෙටද යන්නේ? හිත ඉතින් මොනවා හරි අරමුණු ටිකක් ගනීවි. ඒ වෑයෙන් නිදහස් කරගෙන නිදහස් කරගෙන යන්න. අර දැන් අර කලින් කෙනෙකුට විස්තර කරේ. ඒවා අරමුණු ග්‍රහණය කරනවා නැත්නම් උපාදාන කරනවා. උපාදාන වෙන වෙන තැන්වල ආය නිදහස් කරගන්නවා. ආයි තව තැනක් අල්ලනවා, ආය නිදහස් කරගන්නවා. නිදහස් කරාම අර පරයන්කේදී අත්දකපු தත්වෙම තමයි මෙතනදිත් අත්දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තනම පරයන්කේයි සක්මනේ කියන වෙනස ටික ටික බඳ වෙලා යනවා. වෙනසක් නැහැ ඇත්තරම.
ඔව්. ස්වාමීන් වහන්සේ එතෙන්ටම සම්බන්ධව දැන් සමහර සිතුවිලි හරිම සංවේදී ස්වාමින් වහන්සේ.
ඔව්.
එතකොට ඒ වගේ වෙලාවට මට පොඩි එතකොට ඔබ වහන්සේගෙන් ගෙදර යන හින්දා අහගන්නම් කියලා හිතුවේ. මේ එතකොට ස්වාමීන් වහන්සේ මම අර මූලික කමටහනට එතින්දි හිතගත්තොත් හොඳද නැත්නම් මේක යන විදිහටම ගෙවෙන විදිහ බලන් ඉන්නද?
පුළුවන් නම් ඉන්නයි තියෙන්නේ. කියන්නේ සංවේදී තමයි. ඇතැම් වෙලාවට එන සිතුවිලි බොහොම කියන්නේ එක්කෝ අපේ බොහොම අතීත මතකයන් අවුස්සලා දෙනවා, නැත්නම් රාගය අවුස්සලා දෙනවා, නැත්නම් ද්වේෂය අවුස්සලා දෙනවා. අපිට හැබැයි පුළුවන් නම් දැන් මේ හයිය සත්‍ය තියෙන වෙලාවේ ඒ වටත් ඇවිල්ලා යන්න දෙන්න පුළුවන් නම් අන්න අපි ගාව තියෙන අර හැකියාවන් තව ඉස්මතු වෙනවා.
හැකියාව කියන්නේ වෙලාවට පැටලෙවෙනවා එතන ස්වාමී.
පැටලෙවෙනවද?
චුට්ටක් සමහරක් වෙලාවට පැටලෙවෙනවා. පැටලෙවිලා ආයෙම මං
එනවා.
ආයෙම බලන් ඉන්න පුළුවන් ස්වාමී.
මං හිතන්නේ එහෙම යන එක හොඳයි කියලා. ඒ කමන්නේ. ඒක මොකද කියන්නේ බැරිම නම් ඔන්න මූල කමටහන්ට දාන්න පුළුවන්. නැත්තම් මේ හරහා යන්න පුළුවන් නම් චිත්තානුපස්සනාවකින් දැන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් මේකේ යන්නේ නැහැ, තාම පැටලි පැටලි යනවා කියලා තේරෙනවා නම් නැවතත් දාන්න. වේදනාව වලට දානවා, ධාතු ලක්ෂණ වලට දානවා. කළා ආයෙත් හිතේ ජවයක් ඇති කරගන්නවා. ආයෙත් හිතේ හොඳට ත්‍රිලක්ෂණේ වැටෙහෙන්න අවස්ථාව සලස්සලා දෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න යාට ඒ එතෙන්දි දැන් අලුතෙන් ඇති කරගත්ත ප්‍රඥාව හරහා, අලුතෙන් ඇති කරගත්ත ජවයේ හරහා නවතත් අන්න අර තත්ත්වයට යන්න පුළුවන්. ආයි හිත දිහා බලන්න පුළුවන්. හිත හරහාත් ඉතින් අර වගේ අපේ හිතෙත් අරමුණු ටික ටික ওই විදිහට බඳ වෙලා ගිහිල්ලා මේ කියන්නේ හිත දැන් අරමුණු වලින් නිදහස් ස්වභාවයක්. නැත්තම් සතියේ තියෙන අර අරමුණු මේ අරමුණු නැති සතියක්. මේ තත්ත්වයට යන්න පුළුවන්. මේ පැත්තෙන් යන්න දැන් ටික ටික හිතට නිකන් දැන් ශක්තිය තියෙන බව තේරෙනවා නම් මේ පැත්තට තමයි තල්ලු කරන්න තියෙන්නේ. ඔව්.
තව පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. මට දැන් ඔබ වහන්සේ මට කිව්වා අර මේ මට පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න කියලා, මේක තෘෂ්ණා සිතක්ද ඒ විදිහට. අනේ ස්වාමීන් වහන්සේ මට උදාහරණයක් කියන්න, මේ දිට්ඨිය දනවන සිත ඒකේ මේ සිටිවිලි, මානය දනවන සිටිවිලි දෙකම එක වගේමයි මට දැනෙන්නේ.
වෙන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් වෙලාවට මාන්නෙන් තමයි අපි, ඒ කියන්නේ අපි තවත් කෙනෙක්ගේ සංසන්දනය වෙන්නේ මාන්නෙන්. ඒ කියන්නේ හුඟක් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිත, කියන්නේ අර නිදහස් ස්වභාවයෙන් පැනලා අරමුණු කරන ස්වභාවය තියෙනවනේ. දැන් අපි හිතන්න මේ හිතේ ප්‍රകൃති ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔය හරි නිදහස් සැහැල්ලු අරමුණු වලින් අරමුණු ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයක්, සරල ස්වභාවයක්. නමුත් මාන ගතික වීම නිසා, මානයට යටපත් වීම නිසා ගිහිලා මොනවා මොනවා හරි අරමුණු ටික හිතනවා. එතෙන්දී කියන්නේ විශේෂයෙන් මාන්නේපත් මේ යද්දී තවත් අයත් එක්ක අපිව සංසන්දනය කිරීම හරි, තවත් අය කීප දෙනෙක් අරගෙන ඒගොල්ලන්ව සංසන්දනය කිරීම හරි. දැන් අපිට මතක් වෙනවනේ එක එක අයව මතක් වෙලා ඒගොල්ලෝ ගැන හිත හිතා ඉන්නවා. ඒ කියන්නේ අපි කැමති කෙනෙක් මතක් වුණොත් තණ්හා පැත්තෙන් යන්නේ. අපේ දරුවෙක් මතක් වෙනවා, ඔය වගේ යද්දී ඔන්න මේ තණ්හා පැත්තෙන් යන්නේ. හැබැයි එහෙම නැතුව අපි ඇසුරු කරන වෙන කෙනෙක් අල්ලගෙන යා මෙහෙමයි අරමයි කියලා යාගේ හොඳ නරක ගැන හිත හිතා ඉන්නවා කියන්නේ යාව මනිනවා අපි. එතෙන්ද යන්නේ මාන්නෙට. තණ්හාවයි මාන්නේ අල්ලගන්න පුළුවන්. ඔය වගේ ඉතින් අර කෙලෙස් හඳුනා ගැනීම තමයි කරන්න තියෙන්නේ.
එහෙම.
ඔව්. කෙලෙස් හඳුනා, ඒ කියන්නේ කෙලෙස් හඳුනාගෙනත් මේ හිත, ඒ කියන්නේ කෙලෙස්ේ ක්ලේශේ නම කිව්ව ගමන් අපිට අර දැන් ඔය ඉස්සර ඉන්න යකදුරෝ කරනවා කියනවා, මේ යක්කු වෙනකොට යකාගේ නම කියනවලු. ඊට පස්සේ ඉතින් යකා බය වෙනවලු, ආ දැන් මාව අඳුනගත්තා කියලා. ඊට පස්සේ යාට බෑ මේ මොකක්වත් කරන්න කියලා යකා පැනලා යනවලු. අන්න ඒ වගේ තමයි දැන් කෙලෙස් එනකොටත් අපිට පුළුවන් නම් ආ මේ රාගය, මේ ද්වේෂය, මේ මාන්නේ තේරුම් ගන්නවා නම් ඉක්මනටම අන්න ඒවට බෑ අපිව තවදුරටත් මැඩපවත්වන්න. ඊට පස්සේ ඒවා මගහැරලා යනවා අපිව. ඊට පස්සේ අපිට නැවතත් හිත පුළුවන් තරම් නිදහස්ව නිකෙලෙස්ව පවත්වන්න පුළුවන් හැකියාව එනවා. මේ தත්ත්වය තමයි වර්ධනය කරන්න තියෙන්නේ. හොඳයි. ඔය පැත්ත ඔයක කර කර ඉඳද්දි, ඔය தත්ත්වේ කර කර ඉඳද්දි හිත නිකන් සම්පූර්ණයෙන් බොහොමයෙන් නිදහසේ ඉන්න ගතිය, කියන්නේ විනාඩි 2 3 4 5 වශයෙන් වර්ධනය වෙනවා නම් ඒකට ඉඩ දෙන්න. කමක් නැහැ. ඒ කියන්නේ ඔතන කියන්නේ ටික ටික ওই පැත්ත ගිහිල්ලා එතන සමාධි ස්වභාවයකට එන්න හදනවා නම් වරදක් නැහැ. ඒක සෑහෙන්න වර්ධනය කරන්න, කියන්නේ හිතා ගන්න නිකන් පැයක් විතර මට්ටමකට වර්ධන වලට වරදක් නැහැ.
එහෙමයි.
ඔව්. හොඳයි.
ඊළඟට හොඳයි. අවසන් සන්නාන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ මම දැන් අවුරුද්දක් වෙනවා භාවනා පටන් අරගෙන. ඊට පටන් ගන්න කලින් මම දේවකානේ හඳුරගගේ පොත් දෙකක් කියවලා තිබ්බා. ඉතින් කීවලයි වල්ලා මම භාවනා පටන් ගත්තට පස්සේ මෙහි පටන් ගත්ත ඉස්සෙල්ලාම පටන් ගත්ත පස්සේ ඕක පේන්න පටන් ගන්නයි පොතේ දීනේ. ඊට පස්සේ මම ලොකු ආහන්තුට කිව්වම ලොකු ආහන්තු ගෝ පොටියේ ෆිසිකල් දාන්න කිව්වා. මම ඒ පිටේ පැත්තපස්සේ බලන්න එපා කිව්වා. ඉතින් දැන් එදා ඉඳන් මේ පොට්ටික මේ රාක්කේ තියෙන්නේ මේ ඔක්කොම පොට්ටික් මම තාම පුතක් කරලා తీ වෙන්නේ. මම දන්නේ ඔය මේ ධාතු හතරයි මේ ඔය බණෙන් අහන ඒ ටික විතරයි. දැන් බණ කියනකොට ඒ ඔක්කොම තේරෙනවා ලොකු ආහන්තු සරලව කියන හින්දා. දැන් නමුත් දැන් මේ සමාජයේ ඉන්නකොට ඔක්කොම ඉන්නේ ත්‍රිපිටකේ කඩපාඩම් කරති. මම මේක ඉතින් ඒලා ඒ තැඟුලි මාවුල යන මොකුත් දන්නේ නැහැ නේ මම. ඉතින් නම් දැන් අපි මේ මේ පොත්ティම දැන් කිව්වට නැද නැත්තම් මොකද?
දැන් ගිහිලා බලන්නද කියලා අහන්නේ.
මම ඇත්තටම මගේ දැනුම මොකුත් නැහැ. মানে දැන් ප්‍රතිසම්පාදේ දැන් බණ කියනකොට තේරෙනවා පිළිවෙලට කියනින් ඉඳා.
ඔව්.
ඒක පැහැදිලි කරනවානේ. ඉතින් ඒවා තේරෙනවා. ඉතින් මම මේ දැන් මේ මොකුත් දැන් මම ළඟදී විසුද්ධි මග්ග සිංහල පරිවර්තනයේ ගත්තා. මේ දැන් අරගෙන තීරණ තියනවා මේ විරාව ආපහු කියවන්නේ. එහෙම දැන් කියවනවා
කොහොමද? මම නිකන් පොත් ටිකක් කියන්නම් කියවන්නේ.
එහෙම සන්න.
මේ ඒ කියන්නේ පුළුවන් නම් ඔය සංයුක්ත නිකාය වගේ ත්‍රිපිටක පොත් පැත්තෙන් ගත්තොත් සූත්‍ර පිටකේ සංයුක්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය ඒවා කෙලින්ම ඒ කියන්නේ බුද්ධ වචනේමනේ තියෙන්නේ. ඒවා කියවන්න පුළුවන්. ඊට අමතරව ටිකක් ඔය කටුකුරුන්දේ ඥානানন্দ සාන්නාංශිකේ පොත් තියෙනවා, නිවන නිවීම දේශනා, ඊළඟට පටිසමුප්පාදේ සම්බන්ධ දේශනා, තව පහන් කනුව දේශනා ඒවා තියෙනවා. ඒ ඔක්කොම මුද්‍රණය කළාත් තියෙනවා. ඊට පස්සේ ඉතින් ධම්මජීව සානාසයේ පොත් තියෙනවා.
ඒකෙන් සෙනර ඉන්ටර්නෙට් එකේ තියෙනවමද මුද්‍රණකලේ?
ආ ඒක. ඉන්ටර්නෙට් එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් අර මේ ඒ කියන්නේ කටුකුරුන් සානාසයේ පොත් එහෙම මෙහෙත් තියෙනවා. මෙහෙත් ඕනනම් පොඩ්ඩක් මේ පහල කාර්යාලයෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒවැ ඇත්තටම ඒ කියන්නේ හුඟක් වෙලාවට අර මේ සෑහෙන වැටහීමකින් අවබෝධයකින් ඉදිරිපත් කරලා තියෙනවා. මොකන්ද ඒ කියන්නේ සමහරලාට වෙන්නේ අපි හුඟක් ඒ කියන්නේ අනවශ්‍ය විදිහට විස්තර ඉදිරිපත් කරන්න ගිහිලා පැටලෙන ගතියක් තියෙනවා. දැන් කටුකුරුණ සානංශය ඉදිරිපත් කරන නිවනේ දිවීම දේශනා මාලාව ඊළඟට පටිච්චසමුපාදය සම්බන්ධයෙන් කරන දේශනා මාලාව හැම ඇත්තරම හරිම වැදගත්. ටිකක් ගැඹුරු තත්ත්වයක් තියෙනවා. හැබැයි ටික ටික අපිට ඒ කියන්නේ සමහර ලාවට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා ආදුනිකයෙකුට අමාරුයි. මොකද සූත්‍ර අරමේ තැන් තැන් වලින් අරගෙන මේ උදාහරණ පෙන්වනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ටික ඊළඟට සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර බොහොම ඒ කියන්නේ අපිව හොඳට ගාන්ට බුද්ධ වචනයට සමීප කරන ගතියක් තියෙනවා. රේඩුකාණ සන්නාසයේ පොත් ටිකත් ඇත්තටම හොඳයි.
ඒ කියන්නේ දැන් හරි කියවන්නේ නැහැ
නේද? දැන් පොඩ්ඩක් ඒ කියන්නේ දැන් වරදක් නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව පැත්ත අවදි වෙන්න ගත්තට පස්සේ පොතක් පතක් බලීමේ වරදක් නැහැ. මුලදී තමයි හුඟක් මේ පොත් බලන්න ගියාම අපේ වඩාගෙන යන භාවනාවට කරදර වෙනවා. දැන් සෑහෙන මට්ටමකට හිතේ සමාධිය හොඳට වර්ධනය වෙලා Tamanට හොඳට විශ්වාසය තහවුරු වෙන්න ගත්තට පස්සේ පොඩ්ඩක් පතක් ඇසුරු කරා කියලා ධර්ම මේ එච්චරම බාධාවක් නැහැ. ඒ කියන්නේ Taman දැන් වඩාගත් දහමක් තියෙනවා. ඒ කියන්නේ වැඩිච්ච සමාධියක් තියෙනවා, වැඩිච්ච ප්‍රඥාවක් තියෙනවා. පොඩ්ඩක් ඉතින් ඒක තවදුරටත් ඒ කියන්නේ බුද්ධ වචනයත් එක්ක සැසඳිලා හරියටම Taman අත්දකින්න දේ බුද්ධ වචනේ විස්තර වෙනවා නේද කියලා Tamanට තේරුම් ගන්න ගත්තාම හරි මේ සතුටක් ඇති වෙනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. නැත්තම් අපි අර නිකන් අන්ධකාරය යනවා වගේ නැත්තම් නැත්තම් වෙන්නේ හුඟක් වෙලාවට හැමතිස්සෙම අනිත් කෙනෙක්ගෙන් අහන්න වෙනවා.
අහන්න වෙන එක දැන් මෙතික් කල් සන්නාස මම දැනන්නේ නැති එක මට ලේසි වුණා. හරි බාණා ඉක්මනට යන්න කිසි කරදර නැහැ. මම ප්‍රශ්නයක් තිබුණා වහන්සේලාගෙන් අහන්නේ. දැන් මේ නිකන් මට සැකයක් ආවේ දැන් මට දැන් මේ ඊයාවු මේ භාවනාවේදී ප්‍රශ්නයක් දැන් මට ඉදිරිපත් කරන්න තියෙනවා. ඒක හැබැයි මට ලොකුනට අනිත් කට්ටිය සාමාන්‍යයක් වෙන්නේ නැති. මේ දැන් අපි මේ අර හිත තනි වුණාට පස්සේ දැන් හිත කියලා දැන් ඇස් දෙක වගතම් පේනවනේ එකක්.
නැවත් කියන්නේ
දැන් ඇස් දෙක වැවුවම අපි හිත දිහා බලන් ඉන්නවා කියලානේ කියන්නේ.
ඔව්.
ඒතකොට ඒ අපිට පේන දේද හිතේ?
ආහහා.
ඒකද ඒතකොට බලන් ඉන්නේ කවුද?
අන්න ඒක තමයි. දැන් ඒ කියන්නේ
ඒකයි මොකද මම කිව්වේ කියන්නේ නැත්තම් ඒ බලන් ඉන්නේ කවුද කියලා තමයි ප්‍රශ්නේ
තියෙන්නේ. ඔව්. ඒක තමයි. ඔතෙන්දී කියන්නේ එහෙම ප්‍රශ්න කරනවට වඩා දැන් ඔය විපස්සනාවේදී සාමාන්‍යයෙන් පෙන්නලා දෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානයක් පැත්තෙන් පෙන්නනවා. මෙතන ඒ කියන්නේ හැබැයි ඒවත් ඉතින් පසු කාලේ ආපු දේවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි දැන් ওই ධාතු ලක්ෂණ හැම බලනකොට ධාතු ස්වභාවයක් තියෙනවා. සතර මහා ධාතුවක් වශයෙන් තියෙනවා. ඊට පස්සේ ඒ සතර මහා ධාතුන් දැනගන්නා ස්වභාවයක් තියෙනවා. එතකොට මේ දැනගන්නේ නාම ධර්ම වලින් හැබැයි ඒ දැනගැනීමේ ලක් වෙන්නේ මේ සතර මහා ධාතුවක් රූප ධර්ම වලින්. එතකොට මේ රූප ධර්ම කියලා අරමුණු රාශියක් තේනවා. ඒ අරමුණු රාශියේ ස්වභාවය කොහොමද කියලා දැනගන්නා වූ නාම ධර්ම රාශියකුත් තේනවා. එතකොට මෙන්න මේ දෙක හැර වෙන මොකක්වත් නැහැ කියලා අවබෝධයක් තමයි එතෙන් දෙන්නේ. මේ ඉතින් ඔය තව ඉතින් පැත්තකින් විස්තර වෙනවා නම් ටික ටික හිත පිරිසුදු වෙන්න ඒ රූප සංඥාවන් සියල්ල නිකන් මැකිලා යන්න ඕනේ. හිත පිරිසුදු වෙනවා කියන්නේ හිත පැහැදිලි වෙනවා කියන්නේ. දැන් අපේ හිත සාමාන්‍යයෙන් පිරලා තියෙන්නේ ඔන්න ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, අඹ දරුවෝ ගැන, යාළු මිත්‍රයෝ ගැන මේ ඔක්කොම ඇවිල්ලත් ඉතින් බැලුවාම අර සතර මහා ධාතුයෙන්ම හැදිච්ච විවිධාකාර දේවල් වල හොල්මන් තමයි. ඒ විවිධාකාර සංඥා වලින් තමයි අපේ හිත පිරලා තියෙන්නේ. විපස්සනාවක් කරා මේ ඔක්කොම සංඥා ටික බොඳ වෙලා නැති වෙලා යනවා. හිතේ තියෙන අර ස්වාභාවික අර ඒකයි අර මෑණි කෙනෙකුත් විස්තර කරේ අර තමන් පුංචි කාලේ අත්දැක්ක හරිම සරල මානසික තත්වයකට බොහොම පැහැදිලි මානසික තත්වයකට සරල මානසික තත්වයකට ලස්සන්ට අරගෙන එනවා. ඉතින් ඒ తත්වය හැබැයි දැන් ප්‍රඥාවක් එක්ක යන්නේ. දැන් පුංචි කාලේදී ඒ తත්වෙ තිබුණාට අපිට ඒකේ වටිනකමක් නැහැ.
තේරෙන්නේ.
ඒ නමයට තේරෙන්නේ නැහැ. එයාට අත්දැකීම් නැතුවයි ඒක තියෙන්නේ. ඉතින් නමුත් වැඩිහිටි වෙලා භාවනාවක් වඩලා ඒ වගේ తත්වයක් අත්දකින්දී තමන් දන්නවා මේකේ තියෙන වටිනකම. මෙතන තියෙන කෙලිස් අඩු ස්වභාවය. පැටලිච්ච නැති ස්වභාවයක්. ඊළඟට පෙලෙන්නේ නැති ස්වභාවයක්. නිදහස් ස්වභාවයක්. ඒ කියන්නේ මේ විබඳු තත්ත්වයක් පවත්නකොට හිතේ කිසි ආතතියක් නැහැ. අන්න ඒ වගේ තැති තේරුම් අරගෙන තමයි ටික ටික විපස්සනා යෝගියා ඒ පැත්ත ටික ටික වර්ධනය වෙන්න වැඩි වැඩියෙන් ඇසුරු කරන්න පටන් ගන්න. බුදුරජාන් වහන්සේත් කියන්නේ මේ තත්ත්වේ පුළුවන් තරම් වර්ධනය කරන්න, ඇසුරු කරන්න. ඒ කියන්නේ හිත නිදහස් ස්වභාවය, ශුන්‍යත ස්වභාවයන් අතර මෙහි බුදුරජාන් වහන්සේ පෙන්නනවා කොහොමද තව තව වර්ධනය වෙන්නේ කියලා බලන්න කියලා. බාහිර අරමුණු හරහාත්, ඒ කියන්නේ බාහිර අරමුණු වලට හිත දාලත් ඒ පැත්ත ගන්න කියනවා. අධ්‍යාත්මික වශයෙන් අරමුණු වලට දාලත් ඒ පැත්ත ගන්න කියන්නේ. අරමුණු වලට දාලා කියන්නේ ඒ දැන් විවිධ අරමුණු වලට දානකොට ඒ අරමුණු වල ඡය වීම දැකලා ආයි අතෙන් තමයි යවෙන්නේ. හින්දා ස්වභාවයට තමයි පත් වෙන්නේ. ඉතින් ඒ தත්ත්වේ පුළුවන් තරම් වර්ධනය වෙන්න කියලා සූත්‍ර දේශනාවල විස්තර කරනවා. ඔය මහා ශුන්්‍යත සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිමනිකාය. අන්න ඒ වගේ සූත්‍ර හොඟක් හොඳයි. කියවන්න මේ මජ්ක්‍ධිමනිකාය තියෙන සූත්‍ර. ඔය චූල ශුන්්‍යත සූත්‍රය, මහා ශුන්්‍යත සූත්‍රය. ඒ වගේ දේවල් ඔය පැත්තට ලං කරගන්න පුළුවන්.
හඳුනනකොට අපි බලන් ඉන්නේ කවුද කොහොද දැන්?
ඒක තමයි. අපි එතෙන්දී ඒ කියන්නේ බලන් ඉන්න මට්ටමේදී අපිට ඒ කියන්නේ දැනීමක් දැනුවත් භාවයක් තේනවා. නමුත් එතන කෙනෙක් පුජ්‍යලයක් නැහැ කියන එක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැනුවත් භාවයක් තේනවා. ඉතින් ඕක මේ ඒ කියන්නේ අපි කෙනෙක් බලන් ඉන්නවා මම බලන් ඉන්නවා කියලා තමයි අපි සාමාන්‍ය ලෝක ව්‍යවහාරයෙන් එන්නේ. ගන්න වෙන්නේ. විස්තර කරද්දී කියන්න වෙන්නේ. නමුත් බුද්ධ වචනයත් එක්ක සලකද්දී ඉතින් මෙතන තියෙන නාම ධර්ම ස්වභාවයන් තියෙනවා. අපි තුල යන ඒ කියන්නේ හිතක් කියලා අපි සලකන්නේ ඇතුළේ නැතිලා යන ස්වභාව ධර්ම රාශියක් තියෙන්නේ. නාම ධර්ම රාශියක් තියෙනවා. ඒ නාම ධර්ම රාශිය හරහා තේරුම් ගන්නවා යමක්. ඒ තේරුම් ගැනීමට ලක් වෙන ඕන භෞතික වශයෙන් තියෙන සතර මහා ධාතු ආශ්‍රිත යමක් වෙන්නත් පුළුවන්. හිතේ ඇතිවෙච්ච සංඥාවන් ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. මේ දේවල් තේරුම් ගනිමින් යන ස්වභාවයක්ත් තියෙනවා. එතකොට මේ ඒ තේරුම් ගනිමින් යන පැත්ත තමයි ටික ටික මේ අපි මම කියලා පනව ගන්න හැමදේම දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී අපි බලනවා මේ ඇත්ත වශයෙන්ම මමද. ඕන දැන් අපි හිතමු අපි සලකනවා ඔන්න ඇස මමද නැත්නම් රූප මමද ඊළඟට කන මමද සද්ද මමද නාසය මමද ගන්ධ සුවඳ මමද දිව මමද රස මමද කය මමද කයට අරමුණු වෙන ස්පර්ශයන් මමද හිත මමද නැත්නම් මනස මමද මනසට අරමුණු වෙන මේ අරමුණු මමද කියලා ඔය විදිහට හැම දෙයක්ම සංසන්දනය කිරීමක් කරහා ටික තේරෙන මේ එකක්වත් මම කියලා පනව ගන්න නම් අමාරුයි කියන එක තමයි තේරෙන්න ගන්නෙ. ඒක ඉතින් භවනාව හරහා ටික Tamanටම තේරෙනවා. කියනවා දැන් මෙතන ඇස මමද කියලා ගත්තාම ඒ කියන්නේ මෙතන මේ අපි සලකන දිගට පවතිනවා කියලා ගන්න ඇසකට වඩා හැමතිස්සෙම අර ඇසේ කාර්යයත් එක සලකලා බැලුවොත් දැන් අපි ඇසක් කියලා කියන්නේ මොකක් හරි ඇසට දකින යමක් තියෙන වෙලාවදී තමයි මේ ඇස කියන එක පහළ වෙන්නේ. නැත්තම් අනිත් වෙලාවදී නම් ඒක කයටනේ ඇයිති ඇත්තරම කයට ඇයිති දෙකොටසක් විතරයි. එයාට තියෙන වෙන දැනීමක්. අපි ඇස් දෙක වහලා තියෙන කොටත් ඇහක් තියෙනවා. නමුත් ඒක නිකන් කයට දැන් ඇයිති. නමුත් ඇහ ඇරියහම පේන මට්ටමේදී ඔන්න ඇහේ නියම කාර්යය වෙනවා. දකින කාර්යය වෙනවා. එතන තමයි යන්න ඇස ඇති වෙන්නේ. ඒතර පුදුර යන ආසය පේනවා මේ කියනවා මේ ඇසේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒ වගේමයි කනනාසය මේ ඔක්කොම ඉන්ද්‍රයන් හැලකුවාම එතන ඒගොල්ලෝ අරමුණු ග්‍රහණය කරන වෙලාවේදී අරමුණු පරිහරණය කරන වෙලාවේදී තමයි ඒවා ඇති වෙලා නැතිලා යන්නේ.
අර එක වෙලාවක එකක් තමයි මේ
ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. ඉතින් මේ දෙහෙට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ විදිහට මේ එතන ඇති වෙන දෙයක් කොහොමද මම කියලා සලකන්නේ? ආත්මයක් කියලා සලකන්නේ කොහොමද? මොකද මේවා ඇති වෙලා නැතිලා යන ස්වභාවයක් තියෙන්නේ. ඒ පැත්තට තමයි ඉතින් අපිව එකගෙන යන්නේ.
හොඳයි
සන්නහසනේ. තිරුවන් සරණයි. හොඳයි අපිට එතකොට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නත් අවසන් වුණා වාචික ප්‍රශ්නත් අවසන් වුණා. එහෙමනම් අදත් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් ධර්ම සාකච්ඡා නිරත වෙලා තියෙනවා. ඒ වගේම දින ධර්ම දේශනාවකටත් සමන් දුන්නා. අපි තුල තියෙන විවිධාකාර ආධ්‍යාත්මික ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහවත් වුණා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තා අසරණ සත්ව පිරිස වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.